Leader of the Opposition.
අද දවසේ සුපුරුදු පරිදි ජනාධිපතිවරයා මේ සභාවට ආපු අවස්ථාවේ ඔහුගෙන් කරුණු විමසන්නට අපි උත්සාහ දරුවත් ඒට ඉඩ ප්‍රස්තාවක් ලැබුණේ නැහැ. නමුත් විපක්ෂයක් හැටියට අපේ වගකීම කරුණු කාරණා ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම ඔහු ප්‍රකාශ කරා ගිනිගත්තු රටක් අපායක් බාරගත්තයි කියලා. සැලස්මක් අත්දැකීම් ජාත්‍යන්තර සම්බන්ධකම් තිබෙන නිසා වගකීම බාරගත්තයි කියන කාරණාව විශේෂයෙන්ම මම කියන්න කැමතියි. මේ මොහොත වෙන විට කවුරු මොන ආකාරයට වර්තමාන තත්ත්වය අර්ථකථනය කරත් අද නිර්මාණය වී තිබෙන්නේ ජනතාවගේ කරපිට අසහනය, පීඩනය, කලකිරීම, දුක, කඳුල, වේදනාව ඇස්වලට කඳුළු වෙන යුගයක් හරහා නිර්මාණය වුණු නව සාමාන්‍යය. ආර්ථිකයේ හිතාමතාම හකුලවල දුප්පත්කම වැඩි වෙලා, විරකියාව වැඩි වෙලා, තෙල් මිල වැඩි වෙලා, ගෑස් මිල වැඩි වෙලා, ජල බිල වැඩි වෙලා, විදුලි බිල වැඩි වෙලා, ව්‍යාපාර කඩා වැටිලා, මව්වරුන්ගේ, ලදරුවන්ගේ, දරුවන්ගේ මන්ද පෝෂණය වැඩි වෙලා, විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගේ දේපල වෙන්දේසිකරණ යුගයක සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිත බරපතල අවදානමකට ලක්වුණු යුගයක සුපුරුදු පරිදි අපිට අහන්නට ලැබුණා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරලා අපිට තියෙන ප්‍රශ්නවලට උත්තර සපයන්න නැතුව පැනලා යන. ඉතින් මේ රටට අවශ්‍ය පැනලා යන නායකත්වයක් නෙවෙයි, නිවට නායකත්වයක් නෙවෙයි, විවේචන තියෙනවා නම් විවේචන අවබෝධ කරගෙන ඒවට සවන් දීලා ඒවට පිළිතුරු සපයන නායකත්වයක් තමයි රටට අවශ්‍ය. එනිසා විශේෂයෙන්ම මේ ස්ථානයේ ජනාධිපතිවරයා නොසිටියා අපිට දැනගන්න තිබෙනවා ප්‍රශ්න ගණනාවකට උත්තර. දැන් ඔහු කියාගෙන යනවා මල්වට්ටියට අත ගහන්නේ කියලා. මම අහන්න කැමති අස්වැසිම වැඩසටහන සැබෑ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නා කෝ එකේ නිෂ්පාදන වැඩපිළිවෙල, කෝ ඉතිරි කිරීමේ වැඩපිළිවෙල, කෝ ආයෝජන වැඩපිළිවෙල, කෝ පාරිභෝජන වැඩපිළිවෙල, කෝ අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයකට මුලපුරන වැඩපිළිවෙල එකක්වත් නැහැ. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා පත්තුණු මොහොතෙම මේ රටේ කරන්නට තිබුණා ජනසංගණනයක්, සෙන්සස් එකක්. ඒකෙන් පවර්ටි ලයින් එක එස්ටැබ්ලිෂ් කරලා දරිද්‍රතා රේඛාව හඳුනාගෙන ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරලා දරිද්‍රතා රේඛාවෙන් ඉහළ කවුද ඉන්නේ, දරිද්‍රතා රේඛාව මත කවුද ඉන්නේ, එයින් පහළ කවුද ඉන්නේ, මේ හැමදේම අවබෝධ කරගෙන තමයි අස්වැසුම වැඩසටහන අර මම කිව්ව කරුණු කාරණා එකතු වූ වැඩසටහනක් හැටියට ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් අද අස්වැසුම වැඩසටහන නිගම් මුදල් ලබා දෙන වැඩසටහනක් බවට පත් වෙලා ආදායම් උත්පාදනය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් නැහැ. එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් රටට ඇවිල්ලා ප්‍රකාශ කරනවා දැන් ඔක්කොම හරි කියලා. දැන් බලන්න අවුරුදු දෙකක් IMF ඩීල් එක තුල ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන ඉදිගමනින් යන්නේ අලසහකාරයට යන්නේ. දැන් මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අපිට සංසන්දනය කරන්න පුළුවන් ජැම්බියා, සුරිනාම්, ලෙබනන් වගේ රටවල්. හැබැයි IMF agreements වලට ගිහිල්ලා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන කඩිනමින් ඉක්මනින් නිවැරදිව ක්‍රියාත්මක කරන රටවල් තිබෙනවා. අවාසනාවකට කාරණාව අපි ඒ රටවල් ගණයට ඇතුල් වෙලා නැහැ. දැන් බලන්න තුන්වෙනි ට්‍රාන්ස් එක මාර්තු මාසේ හම්බෙන්න ඕන. හම්බුන්නේ නැහැ. දෙවෙනි ට්‍රාන්ස් එක හම්බුනේ පරක්කු වෙලා. මොකද්ද මේකට හේතුව? IMF එක යෝජනා කරන ජනතා හිතකාමී සුබවාදී වැඩසටහන. විශේෂයෙන් විනිවිද භාවය. ට්‍රාන්ස්පරන්සි. වගකීම වගවීම. Responsibility, accountability. මේ සංකල්ප ක්‍රියාත්මක කරන්නට මේ ජනාධිපතිවරයාගේ රජය කටයුතු කරලා නැහැ. දැන් බලන්න IMF වැඩසටහනට ඇත්ත වශයෙන්ම හැම මාස 6න් 6ට මේ ඩිස්බර්ස්මන්ට් එක සිද්ධ වෙන්නට ඕන. දැන් තුන්වෙනි ඩිස්බර්ස්මන්ට් එකටත් ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එක ඇවිල්ලා තියෙනවා. හැබැයි මුදල් ඩිස්පර්ස් කරන බෝඩ් මීටිම තාම ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද ඒකට හේතුව? IMF එක බලාපොරොත්තු වෙන විනිවිද භාවය, විවෘත භාවය, අවංක භාවය, වගකීම වගවීම ක්‍රියාත්මක කරන්නට මේ රජය මුල පුරන්නේ නැහැ. දැන් අපිට ඇහුණා කියනවා ලොකුවට පහුගිය දවස්වල කිව්වා multilateral lenders අර ඒ කියන්නේ බහුපාර්ශවීයව අපට ණය ලබා දුන්නු කණ්ඩායම් multilateral creditors ලගේ බිලියන 2ක් ණය ගෙව්වයි කිය. හැබැයි multilateral creditors ලට බිලියන 2ක් ගෙවනකොට තව බිලියන 3ක් ණය අරගෙන තියෙනවා. ඒක දැන් ඔප්පු වෙලා තිබෙනවා. මේකද සාර්ථකත්වය? මේකද වැල් පාලමෙන් ගොඩවීම? ආර්ථිකයේ කුඩා කරලා දුප්පත්කම වැඩි කරලා විරකියාව වැඩි කරලා තරුණ අසහනය වැඩි කරලා විදුලි බිල වැඩි කරලා වතුර බිල වැඩි කරලා හැම බිලක්ම වැඩි කරලා මිනිසුන්ගේ ආර්ථිකයේ සංකෝචනය කරලා කුඩා කරලා පොදු ජනතාව නැති කරලා IMF agreement එකක්වත් හරියට ක්‍රියාත්මක කරන්නට බැරුව ලොකුවට පම්පෝරි ගහනවා බිලියන 2ක් ණය ගෙව්වයි කියලා. බිලියන 2ක් ණය ගෙව්වට multilateral creditors ලට තවත් බිලියන 3ක් ණය අරගෙන තියෙනවා. මේ කරන්නේ අපිට පේන විදිහට රටේ ජනතාව ඇඳවීම. ඒ වගේම බලන්න අපිට දැනගන්න ලැබිලා තිබෙනවා බොහොම බරපතල කරුණු කිහිපයක්. ණය බරතාවය ඇත්ත වශයෙන්ම දැන් වැඩි වෙලා. ඒකත් එක්කම දූෂණයත් වැඩි වෙලා. දැන් අපිට දැනගන්න ලැබෙන මම සන්තෝෂ වෙනවා අපේ මුදල් රාජ්‍ය ඇමතිතුමත් ඉන්න මොහොතේම මේ කාරණාව ඉදිරිපත් කළා. මොකද මුදල් ඇමතිතුමා පේන තෙක් මානක නැති නිසා 140ක් වැඩි කරපු සමා වෙන්න වැඩි කරපු ඉන්කම් ටැක්ස් වලින් 140ක් වැඩි කරපු ඉන්කම් ටැක්ස් වලින් 140ක් වෙන් කරලා තිබෙනවා මොනවටද? එක සිංගල් ලයින් අයිටම් එකකට. මොනවටද? මිලිටරි එකේ ඩයට් සහ යුනිෆෝම් වලට, කෑමට සහ යුනිෆෝම් වලට. කෑමට සහ යුනිෆෝම් වලට ගහපු ඉන්කම් ටැක්ස් එකේ 140ක් වෙන් කරලා තියෙනවා. අනිවාර්යෙන්ම ආහාර දෙන්නට ඕන, යුනිෆෝම් එක දෙන්නට ඕන. ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ. කොහොමද මෙතන තියෙන ට්‍රාන්ස්පරන්සි එක? කාටද මේ කෑම සඳහා සහ යුනිෆෝම් වලට ලබා දෙන මුදල කොහොමද බිලියන 75කින් වැඩි වෙලා තියෙන්නේ? මෙන්න කාරණා, මෙන්න සාක්ෂිය. මම මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා අපේ සේමසිංහ මැතිතුමාගේ දැන ගැනීම සඳහා. එතකොට බදු ගහනවා, ගහපු බදු වියදම් කිරීම පිළිබඳව කිසිම විනිවිද භාවයක් නැහැ. කෑම වලටයි යුනිෆෝම් වලටයි බිලියන 75කින් වැඩි කරලා ඉන්කම් ටැක්ස් එකෙන් ආපු බදු ආදායමෙන් 145 ඒ වෙනුවෙන් කැප කරනකොට කාටද මේ මුදල යන්නේ? කවුද සැපයුම් කරුවා? ඒව පිළිබඳව අපිට තොරතුරු ලබා දෙන්න. මේ රට දැනගන්නට ඕන මේ තොරතුරු. ඊළඟට අපිට ඇහුණා මල්වට්ටියට අතගහන්නේ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. මං කියනවා ජනාධිපතිවරයාට අර්ථසාධක අරමුදලේ වගවීම වගකීම විනිවිද භාවය සාක්ෂාත් කරන්නට සුමන්දිරන් මැතිතුමා ඉදිරිපත් කරපු බිල් එකට ඒ මල්වට්ටියට අත ගහලා පෙන්වන්නකෝ ඔක්කොටම ඉස්සෙල්ලා. මොකද ඒකෙන් EPF එකේ වගවීම වගකීම විනිවිද භාවය බොහොම පැහැදිලිව ප්‍රියාත්මක වෙනවා. නමුත් ඒක කරන්නට රජයේ සූදානම් නැහැ. ඒ මොකද EPF එකෙන් කරන්නේ හැංගිලා මංකොල්ලකෑ. අර අපේ ෆෝසස් වල ආහාරවලිනුත් යුනිෆෝම් වලිනුත් තමන් මේ රජයට ලැබෙන ඉන්කම් ටැක්ස් එකෙන් 40%ක්ම මේ වෙනුවෙන් වෙන් කරලා එදෙනින් සිද්ධ වෙන්නේ සප්ලයර්ස්ලා කොට්ටාසයක් බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් සාත්තු සප්පායම් වීම. මං කියනවා ජනාධිපතිවරයාට සුමන්දිරන් මැතිතුමාගේ යෝජනාවලට ඒ මල්වට්ටියට අත ගහන්න. EPF ආයෝජන පිළිබඳව සුමන්දිරන් මැතිතුමා ඉදිරිපත් කරපු පනත හරහා EPF එකේ ආයෝජනවල ට්‍රාන්ස්පරන්සි එක විනිවිද භාවය විවෘත භාවය වගකීම වගවීම ඒ සියල්ලක්ම හරියාකාරව රටේ ජනතාවට දැක බලා ගන්නට පුළුවන්. කොහෙද ආයෝජනය කරන්නේ? මේවා රටට හෙළිදරව් කරන්නට ඕන. වැඩ කරන ජනතාවගේ අරමුදල් EPF අරමුදල්. දැන් මම දන්නවා සමහරු ගොතනවා කතාවක් මේක මේ වෙළඳපොළ සංවේදී කරුණු කාරණා. ඒ නිසා මේවා වැඩි හෙළිදරව් කරන්න බැහැයි කියලා. මාකට් සෙන්සිටිව්ලු. මම අහන්න කැමති සිංගප්පූරුවේ මේ මාකට් සෙන්සිටිව් කියන ඉන්ෆර්මේෂන් හෙළිදරව් වෙනවා නම් ජපානයේ මේ මාකට් සෙන්සිටිව් කියන ඉන්ෆර්මේෂන් තොරතුරු එළියට දානවා නම් හැබැයි එකක් තියෙනවා සිංගප්පූරුවේ ජපානයේ කරප්ෂන් දූෂණය වංචා හොරකම් බොහොම අඩු මට්ටමක තියෙන. ඒ රටවල් වල මාකට් සෙන්සිටිව් කියලා හැංගෙන්න යන්නේ නැහැ. මංකොල්ල කන්න යන්නේ නැහැ. ඒ තොරතුරු හෙළිදරව් කරනවා. ඒ සිංගප්පූරුවට පුළුවන් නම් ජපානයට පුළුවන් නම් මේ බංකොලොත් එච්ච අපේ රටේ ඇයි අපි හැමෝටම එකඟ වෙන්න බැරි සුමන්දිරන් මැතිතුමාගේ මේ පනත EPF එකේ ආයෝජන හෙළිදරව් කරන්න. ඒක ඇති මාකට් සෙන්සිටිව්නස් එකක් නැහැ. මාකට් සෙන්සිටිව් කියන්නේ හොරුන් ආරක්ෂා කිරීම මිස හොරුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්නට සංවේදී වෙනවා මිස මේක මේ වෙළඳපොළ සංවේදීතාවයක් නෙවෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් අපේ මුදල් රාජ්‍ය මාත්‍යතුමා මේ අවස්ථාවේ සිටින මොහොතක ඔබ දන්නවද revenue foregone by government due to tax concessions බදු සහන ලබා දීම තුල අපේ රටට අහිමි වෙලා තිබෙනවා 22 23 වසරේ රුපියල් බිලියන 978ක් tax concessions නිසා බදු සහන නිසා ආදායම අහිමි වෙලා තිබෙනවා රුපියල් බිලියන 978ක්. මෙන්න සාක්ෂි. මම හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා මුදල් රාජ්‍යපතිතුමාගේ දැනගැනීම සඳහා. ඒ කියන්නේ 2022 මුළු බදු ආදායමෙන් 56% මේ බිලියන 978 කියන්නේ අහිමි වෙලා තියෙනවා බදු සහන ලබා දීම තුල. දැන් IMF එක කියලා තියෙනවා මූල්‍ය වාර්තාකරණේ විනිවිද භාවයෙන් වෙන්න යුක්ත වෙන්නට ඕන. ඒ නිසා විනිවිද භාවයෙන් ක්‍රියාත්මක කරන්නට රජයට කියලා තියෙනවා බදු සහන ලබා දුන්නු ආයතනවල නන් ටික සහ දුන්නු සහන ටික පබ්ලිෂ් කරන්න කියලා. ඇයි කරන්නේ නැත්තේ? තවම කරලා නැහැ. ඇයි කරන්නේ නැත්තේ? මොකද හංගන්නේ? අපි දැනගන්න කැමතියි ඔබතුමන්ලගේ. මේ IMF එක යෝජනා කරන විනීත භාවයට, accountability එකට, වගවීමට, responsibility එකට, වගකීමට ඇයි ඔබ එකඟ වෙන්නේ නැත්තේ? මොකද ඒකට හේතුව? මොකද හංගන්න තියෙන්නේ? මං අහන්න කැමතියි. දැන් මං දන්නවා බොහෝ කතාවල කියනවා ණය වැඩි උනායි කිව්වට debt to GDP බැලුවහම ප්‍රතිශතාත්මකව ණය අඩු වෙලා කියන එක උගල කියනවා. ඔබතුමන්ලා කියනවා. මං අහන්නේ සම්පූර්ණ ණය total debt එක in dollar terms, in rupee terms. දැන් ඔබතුමන්ලට අර exchange rate එක appreciation එක වුණහම අනිවාර්යම ණයබරතාවය දළ දේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට අඩුවක් බවට පෙන්වන්න පුළුවන්. ඒක වෙන මොනවත් නිසා නෙවෙයි, රුපියල අධි ප්‍රමාණය වීම නිසා, රුපියල ඉහළ යෑම නිසා, රුපියලේ ඇප්‍රීසියේෂන් එක නිසා. නමුත් ඇත්ත කතාව අද ණයබරතාවයත් වැඩි, දූෂණය, හොරකම, වංචාවත් වැඩි. දැන් බලන්න හොඳ ලස්සන ප්‍රපෝසල් එකක්, වැදගත් ප්‍රපෝසල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ තමයි ගවර්නන්ස් ලින්ක්ඩ් බොන්ඩ්ස්. දැන් මේ රජයේ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යනවානේ, එහෙම ක්‍රියාවලියක නියාලී සිටිනවානේ. යෝජනාවක් තියෙනවා ගවර්නන්ස් ලින්ක්ඩ් බොන්ඩ්ස්, යහපත් රාජ්‍ය පාලනය කේන්ද්‍ර කරගත් බැඳුම් කර ඒවට සූදානම් ණයකරුවන් ප්‍රවේශ වෙන්න. හැබැයි ඒගොල්ලෝ කියනවා යහපත් රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපි සූදානම් කූපන් රේට් එක, ඉන්ට්‍රස්ට් රේට් එක කප්පාදුවක් ගන්න. ඇයි ඒකට රජ එකඟ වෙන්නේ නැත්තේ? බොහොම හොඳයිනේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වෙනවා නම්, දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා නම්, මේ හැම ක්‍රියාවක් පිළිබඳව විනිවිද භාවයක් තියෙනවා නම්, තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙනවා නම්, වගකීමක් තියෙනවා නම්, වගවීමක් තියෙනවා නම්, බොන්ඩ් හෝල්ඩර්ස්ලා එකඟයි ගවර්නන්ස් ලින්ක්ඩ් බොන්ඩ් එකට. යහපත් රාජ්‍ය පාලනය කේන්ද්‍ර කරගත් අලුත් බැඳුම් කරයකට ගිහිල්ලා අපිට ගෙවන්න තියෙන පොලි අනුපාතෙන් කොටසක් කපන්න, කූපන් රේට් එකේ කට් එකක් ගන්න. හැබැයි ඒක ගැන රජේ නිහලයි. ඒක ගැන කිසිම කතාවක් නැහැ. මොකද හේතුව? අපරාධේ මම මේ ජනාධිපතිතුමා හිටියෙන් නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තිබ්බා. මේව හොඳ යෝජනා. මේවට උත්තර නැති නිසාදෝ ජනාධිපතිවරයා මෙතනින් ඉවත්ව යෑම මන් දකිනවා මට නෙවෙයි රටේ ජනතාවට කරපු බරපතලම අසාධාරණයක් හැටියට මං කියන්න කැමතියි. දැන් ජනාධිපතිවරයා කියනවනේ මේ මල්වට්ටියට අත ගහන්නේ කියලා. දැන් බලන්නකෝ කෙහෙලියගේ මල්වට්ටියට කවුද අත උස්සපු 113? කවුද කෙහෙලියගේ මල්වට්ටිය රැකගන්න? කවුද කෙහෙලියගේ ක්‍රියාදාමයේ අනුමත කරමින් අත් උස්සපු 113? දැන් මල්වට්ටියට අත ගහන්නේ කියන්නේ කෙහෙලියවත් රකින්නෙන්නේ කියලානේ. ඖෂධ වංචාව රකින්නේ කියලානේ. දැන් අද සංචාරක ශේෂ්ත්‍රේ ලොකුවට කිව්ව ජනාධිපතිවරයා විශාල ප්‍රමාණයක් සංචාරක වෙනවා කියලා. බොහොම හොඳයි, හොඳ වැඩක්, සුභවාදී දෙයක්. හැබැයි මොකද්ද උනේ? VFS, IVS, GBS ඒ ආයතන තුන කේන්ද්‍ර කරගෙන අපේ රටේ මොබිටෙල් ආයතනය හොඳ වැදගත් වැඩසටහනක් තුලින්, ඔප්පු කරපු වැඩසටහනක් තුලින් $1 කරන්න ගිය දෙයට තමුන්නාන්සලා මේ ක්‍රියාත්මක කරන්න ගියේ ගනුදෙනු. ඕකටත් ඔය මල්වට්ටියට අත ගහන්න නේද කියන්නේ? ඒ වගේම දැන් ඔබතුමන්ලා තරඟයට බාර් බෙදාගෙන යනවා, බාර් බලපත්‍ර දීගෙන යනවා, හෙළිදරව් කරන්න ලයිස්තුව. කාටද බාර් පර්මිට් දීලා තියෙන්නේ? දැන් ලොකුවට කියනවනේ මේ മന്ത്രിවරුන්ටත් දීලා තියෙනවා විපක්ෂයේ മന്ത്രിවරුත් ඉන්නවා අරගොල්ලෝ ඉන්නවා මේගොල්ලෝ ඉන්නවා රටේම ජනතාවගේ දැනගැනීමට මේ බාර් බලපත්‍ර නිකුත් කරපු පුද්ගලින්ගේ නම් ටික ප්‍රසිද්ධ කරා නැත්තම් රටේ ජනතාව හිතනවා 225ම බාර් ගත්තයි කියලා අපි සැබවින්ම අමාත්‍යප අපි බාර් සංස්කෘතිය ක්‍රියාත්මක කරන්නේ ජීවිතේට අපේ දේශපාලන ගමන තුල බාර් දීලා නැ දැන් ඔබතුමාම හොඳින් දන්නවනේ හොරණ බාර් එකක් දාලා කටයුතු කරන්නේ කවුද කියලා ඔබතුමා දන්නවනේ ඔබතුමා ඒක හොඳටම දන්නවා අභියෝග කරනවා නම් මං හෙලිතරව් කරන්න හොරණ බාර් එක මම ඇත්තම කියන්නේ කරුණා කරලා නන්ටික හෙලිතරව් කරන්න කවුද මේව පිටුපස්සේ ඉන්නේ කවුද මේව පිටුපස්සේ ඉන්න മന്ത്രിවරු රාජපාර්ශ්වයේ മന്ത്രിවරු විපක්ෂයේ කියලා බෙදන්න එපා එහෙම බාරගත්තුවා ඉන්නවනම් හෙලිදරව් කරන්න මොකද එකක් මම කියන්න කැමතියි මේ විදියට බාර් ලයිසන් බෙදපු සියලුම ලයිසන් ටික අපේ රජයක් තුල ඒකපක්ෂද විපක්ෂද පාවෙනද මොනවාක්වත් බලන්නේ නැහැ අහෝසි කරනවා අහෝසි කරනවාමයි අනිවාර්යයෙන්ම ඒක ඉවත් කරනවා ඒ ගැන ආයේ කතා දෙකක් නැහැ ඒක දැම්මම ප්‍රකාශ කරනවා ඒ නිසා මේ බාර් පර්මිට් වලට දත ගහන්න එන්නේ කියන්නේ දැන් මම මුදල් රාජ්‍ය මාත්‍යතුමාගෙන් අහන්න කැමති මෙන්න මේක හොඳට අහන්න මීට ඉස්සෙල්ලා ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරනකොට කියපු දෙයක් මේකට උත්තරේ දෙන්නකො පුළුවන් නම් ජනාධිපතිවරයා කියනවා පූනා කාරි ව්‍යාපෘතියේ යටතේ වැවක් හදලා අක්කර 20000ක් යලි වගාවට යොදවන්න අපිට අවස්ථාව තිබෙනවා ඒත් මේ ව්‍යාපෘතිය ගෙනල්ලා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා එනර්ජි සමාගම නැහැ කියන්න එපා මේ හැන්සඩ් වාර්තාව මම මේක හැන්සඩ් ගත කරනවා සභාගත කරනවා මේ ජනාධිපතිතුමාමයි කියන්නේ ඒක යුනයිටඩ් සෝලා එනර්ජි සමාගමෙන් ගෙනාවා වගේම බැටරි ස්ටෝරේජ් මත රඳා පවතින ආසියාවේ ලොකුම සූර්ය බලශක්ති පද්ධතිය පළවෙනි වතාවට තමයි ලංකාවට එන්නේ. රාජමතුමා ඔයලා බලන්නකො මොකද්ද මේ පූනකරි ව්‍යාපෘතියට උනේ? මොකක්ද? එවන්න දැන ඔතුමා හොයලා බලන්න. මොකද වෙලා තින්නේ? unsolicited proposal එකක් බාර දුන්නා roof top solar panel බෙදෙන කම්පැනි එකට යාළු හිතවත් කරා මොකද්ද කරේ පර්මිට් එක දුන්නා පර්මිට් එක විකුණන් කන්න මං ඉඳන්නේ කනක හේරත්නතුමාට මේක තේරෙන්න ඇති ඔබතුමා ඉංජිනේරුවරෙක් නේ මට කියන්නකෝ බලන්න ෆ්ලෝටින් සෝලා කරන්න පුළුවන්ද සෝලා පැනල් ඩිස්ට්‍රිබියුටර්ස්ලට විතරක් මෙන්න ජනාධිපතිතුමා කිව්ව ප්‍රකාශය පූනකරි ජලාශය කොහෙන් මේ ව්‍යාපෘතිය කොහේ එතුමා කියපු යුනයිටඩ් සෝලා එනර්ජි සමාගම මම මේ හෙලිදරව් කරනකොට ඔබ දන්නවද මේ හෙලිදරව් කරනකොට එකපාරට මේගොල්ලන්ගේ වෙබ්සයිට්ස් වල ඩිරෙක්ට් බෝඩ්ස් වෙනස් කරා මෙහෙත් වෙනස් කරා පිටරටත් වෙනස් කරා ලොකුම ලොකු මගඩියා මේ මල් වට්ටියටද අත තියන්නේ කියන්නේ අත ගහන්නේ කියන්නේ ඒ නිසා මම එකක් කියන්න කැමති අනිවාර්යෙන්ම රජය ක්‍රියාත්මක කරන සුභවාදී වැඩ කටයුතු වලට අපි අපේ ආශිර්වාදය ලබා දීලා තියෙනවා ඒක ජනාධිපතිවරයා පිළිගන්නවා එතුමගේ කතාවේදී සෙන්ට්‍රල් බැංක එක ඒක ඉන්ඩිපෙන්ඩන්ස් එක තහවුරු කරන ව්‍යාපෘතියට ඒ යන පනත් වලට අපේ අනුමැතිය දුන්නා. හැබැයි සෙන්ට්‍රල් බැංකුවේ ස්වාධීනත්වය කියන්නේ ඒකේ පාලන අධිකාරියට අහස උසට තමන්ගේ padi වැඩි කරගන්නට නිදහස ලබා දුන්නා කියන එක නෙවෙයි. සෙන්ට්‍රල් බැංකුවේ අනන්‍යතාවය සුරක්ෂා කරමින් ස්වාධීනත්වය සුරක්ෂා කරමින් දේශපාලඥින්ගේ අනසකට මුදල් ලැච්චු ගැසීම නතර කරන්නට මූල්‍ය පාලනය මෙහෙවන්නට ඒක නතර කරන්නටයි සෙන්ට්‍රල් බැංක් ඇක්ට් එක ගෙනාවේ. නැතු ඒකේ පාලන අධිකාරියට බල අධිකාරියට තමන්ට රිසිසේ ඕන ඕන විදියට පඩි වැඩි කරගන්න නෙමෙයි. ඒ වගේම ඇන්ටි කරප්ෂන් ලෙජිස්ලේෂන් ක්‍රියාත්මක වෙනකොට අපි අපේ සහයෝගය ලබා දුන්නා. අපි ඒකට උදව් කරා. ඒ නිසා මතක තබා ගන්න ජනාධිපතිවරයාට මම කියන්න කැමති බොහොම පැහැදිලිව අඩුම ගණනේ දැන්වත් කරුණා කරලා මේ ආර්ථිකය කුඩා කරන ව්‍යාපෘතියට යන්නේ නැතුව ආර්ථිකය ප්‍රසාරණය කරන්නට වැඩපිළිවෙලක් යොදවන්න. ආර්ථිකය විශාල කරන්නට වැඩපිළිවෙලක් යොදන්න. ආර්ථිකය කුඩා කිරීමෙන් රටේ ප්‍රශ්න විසඳන්නට බැහැ. ආර්ථිකය ප්‍රසාරණය කරන්නට ඕන. ආර්ථික ශක්තිය වැඩි දියුණු කරන්නට ඕන. දුප්පත්කම නිර්මාණය කරලා ප්‍රශ්න විසඳන්නට බැහැ. විරකියා පොලිමට මේ රටේ තාරුණ්‍ය එකතු කරලා ප්‍රශ්න විසඳන්නට බැහැ. තෙල් මිල, ගෑස් මිල, විදුලි මිල, ජල මිල වැඩි කරලා මේ රටේ ජනතාවගේ කරපිට අසහනයේ පීඩනය දුක කඳුල වේදනාව පට ප්‍රශ්න විසඳන්නට බැහැ. දරුවන්ගේ මව්වරුන්ගේ මන්ද පෝෂණය වර්ධනය කරලා පාසල් පද්ධතිය තුල ලැජ්ජයි සේමසිංහ මැතිතුමා 1-5 ශ්‍රේණි වලට විතරයි දිව ආහාර දෙන්නේ. ඇයි 6-13 දරුවන් අකැපද? සුදුසු නැද්ද? නිලැඳුම දිව ආහාරය එදා 43,00,000 පාසල් දූ දරුවන්ට ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ වැඩසටහන යට. දැන් තෝරනවා. දැන් බෙදෙනවා. ඒ නිසා මේ ජන සමාජය අපි එක්සේසත් කරන්නට ඕන. කෑලි කෑලි වලට කොටස් කොටස් වලට බෙදලා අපිට මේ රට ගොඩනගන්නට බෑ. ඒ නිසා අවසාන වශයෙන් මම කැමති විශේෂයෙන්ම හිටපු රාජනායකින් විද්වතුන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශන වලින් මගේ කතාව අවසන් කරන්නට. සුයොක් පොඩ්ඩා කියන ඉන්දියන් ෆ්‍රීලාන්ස් රයිටර් මෙන්න මෙහෙම කියලා තියෙනවා. When fools try to fool others, they actually manifest how foolish they are. මෝඩයන් විසින් අනේකා රැවටීමට දරන උත්සාහය තුළ ඔවුන් සැබෑ ලෙස තමාගේ මෝඩ ස්වරූපයම ප්‍රදර්ශනය කරන. ඒක තමයි මේ රජය කරන්නේ. Chris Jami, American author and poet, ඔහු කියනවා, just because something isn't a lie does not mean that it isn't deceptive. A liar knows that he's a liar, but one who speaks mere portions of truth in order to deceive is a craftsman of destruction. Yam kisivak boruak novanneya yanna tula ravatilla antargata novana bavak adahas nove. Borukareya tama borukareku bæu dana sitina namuth අනේකා රැවටීමේ අදහසින් හුදෙක් සත්‍යයේ කොටස්ත සමගින් අදහස් ඉදිරිපත් කරන්න සියල්ලන්ගේ විනාශය නිර්මාණය කරන්නකි. මේ රජයක් ඒ හා සමානයි. මාර්ක් ට්වේන් ඇමරිකන් රයිටර් කෙනෙක් කියනවා, How easy it is to make people believe a lie and how hard it is to undo that work again. මිනිසුන් බොරුවක් සත්‍යසේ විශ්වාස කරන තැනකට යොමු කරවීම පහසු නමුත් ඒ නැවත නිවැරදි කරවීම ඒ තරම් පහසු කාර්යයක් නොවේ. අවසාන වශයෙන් මම යෝජනා කරනවා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ වචන ඇත්ත වශයෙන්ම මසුරන් වටිනවා. You can fool all of the people some of the time and some of the people all of the time, but you cannot fool all of the people all of the time. ඔබට සියලු දෙනා යම් කාලයකටද කිහිප දෙනෙකු සමකල්හිදීම රැවටිය හැක. එනමුත් ඔබට සියලු දෙනා සෑමකල්හිම රැවටිය නොහැක. රැවටීමේ කාලය මේ වසර අවසන් වෙනකොට අවසන් වෙනවා. එවිට රට දිනවන සත්‍ය ජයග්‍රහණය කරනවා. ස්තුතියි.
Thank you, Honourable Minister Manishnane Kara.
Oh, Garukat, Mantutumani, Mame Velai, Padlikaranoni, Ranil Vikramasinghe Mathithuma, Mirate, Minisu, Vatenakota, Minisu, Paravalgani, Marenakota, Duk Kananativenakota, Polling Valley Inakota, Evelyn Panalagiene, Arthike Kadagan Vatila, Rata Bankolotvenakota, Evelyn Panalagiene, Rate Minisu, Paraval, Paravalgani, Shedgani, Gahamaraganakota, Panalagiene, Rate Arthike, Godanagan, Vadapilivella, Etuma Baragata, Habei, May Sankya Lake and Idripat Karakara, May Menikang,
Vire
Kwage, Moda Vire Kwage, Karunu Idripat Karaneva, Payak with her, May Karun Tikahagina, Uttara Dena, Janadi Patuma, Metan in Akinaka, Padalikan. එතුමට ඊට වඩා වැඩ තිනවා මේ වගේ කයිය ගහ ගහ අර කතා ටික පොඩ්ඩක් සමා වෙන්න මට ඉඩ දෙන්න මගේ මම වෙලාව ගන්නවා මෙතනින් වෙලාව ගන්නවා එතකොට මම ඊට අමතරව මතක් කරන්න ඕනි දැන් මේකෙදි මතක් කරා කාරණා කීපයක් කේලිය රඹුක්වැල්ල මැතිතුමාගේ කතාව කිව්ව මේ මල්වට්ටියට අත ගහන්න කතාවක් පාර්ලිමේන්තුවේදී අපේ മന്ത്രിවරු විශ්වාසභංගයේ යෝජනාවක් ආවහම ඒ විශ්වාසභංගයේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමේ තීන්දුව දේශපාලන පක්ෂ වශයෙන් ගන්නවා එතකොට ඒ ගන්න තීන්දුව එසේ තිබියදී අපි අධිකරණයට ඇඟිලි ගහන්නේ නැතුව අධිකරණයට අවශ්‍ය කරන තීන්දුව తీරන අරගෙන අද කේලිය රඹුක්වැල්ල මැතිතුමාට නීතිය ක්‍රියාත්මක කරන සාධාරණ ක්‍රමවේදයකට ඒක ඉස්සරහට ක්‍රමවත් ක්‍රියාත්මක කරනවා හැබැයි ඒකට මේ වගේ දේශපාලන අර්ථකථන ලබා දීලා මේ අධිකරණයටත් අපහාස කිරීමක් මේ සිද්ධ කරන්නේ ඒක පැහැදිලිවම මේ වගේ කොයි ආණ්ඩුවකද කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරයෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ මේක තමයි ඉතිහාසයේ පළවෙනි වතාව එහෙම ඉඩ දීලා මේක තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී නීතියට ඉඩ දීම ඊට අමතරව මම කියන කැමැති මේකේ කිව්වා අර මේ ආමියකේ අපේ ආදේශීය ආදායම් වලින් 40%ක් වැඩි කරපු එකෙන් 40%ක් ආමියකට වෙන් කළා තියෙනවා කියලා මම මෙතුමගෙන් අහන්න කැමැති ආමියකේ නිලධාරීන්ට යුනිෆෝම් එකට තමයි එලවන්ස් එක දෙන්නේ ඒ එලවන්ස් එක ඒගොල්ලගේ අතට යන්නේ හමුදා නිලධාරීන්ගේ යුනිෆෝම් එලවන්ස් එක එතකොට කෑම සඳහා වෙන් කරපු මුදල මේ වෙලාවේ වැඩිම ප්‍රමාණයක් ලිවිං අවුට් කරලා තියෙනවා හමුදාවයකට කියන්නේ ලිවිං අවුට් කියලා ඒ කියන්නේ ආහාර පාන සඳහා වූ දීමනාව වැඩි කරලා අතට ඒ දීමනාව දෙන්න පටන් අරගෙන තියෙනවා පඩිපතට එකතු කරලා එතකොට ඒ නිසා තමයි මේ මුදල වැඩි වෙලා මේක අපේ හමුදා රණවිරුවගේ අතට යන්නේ මේක තමයි හදලා තින්නේ එතකොට හමුදා නිලධාරියාගේ අතට වැඩි මුදලක් යන්නේකට විරුද්ධකමටද ඒ කුහකකමද ඒ පෙන්නුවේ කියන එක මම මේ වෙලාවේ කියනවා තමන්ගේ පක්ෂේ മന്ത്രിවරුන්ට තියෙන වෙලාවත් උදේ ඉඳලා කාලා අපේ රණවිරුවන්ට තියෙන මේ හම්බ වෙන මුදලටත්
කුහකකමද
ඒ කතා කර කියලා තව එකක් මම කියන්න තියෙනවා ඒ වගේම අර කිව්වා බාර් ලයිසන් අරෝ මේව ගැන කතා කරා මම කියන්නේ ලෝකේ දියුණු වෙන රටවල් වල සිල්ලර කඩේත් බාර් එක මේ බෝතලයක් ගන්න තියෙන තත්ත්වෙට හැදිලා තියෙන. ඒ කියන්නේ මේ ඒක නිසා අරක්කු පානය කිරීම වැඩි වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මේ සුලභ වීම හරහා සංචාර කර්මාන්තයට සහ ඒකේ දියුණුවක් වෙනවා. දියුණු රටවල් එහෙමයි. දියුණු රටවල් වල 7-11 එකේනොත් අරක්කු බෝතලයක් ගන්න පුළුවන්.
හැබැයි
එහෙම ග්‍රොසරියෙන් ගන්න තියෙන තැන මේක හිර කරගෙන මේ වැඩ කරලා මේක මහා බරපතල ප්‍රශ්නයක් බවට ඇති කරලා මේ මම බොන්නේ මම ජගතා මම වීරයා මම මෝඩයා එහෙම කිය කිය හිටියා කියලා මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ.
මේක
ඇත්තටම තේරුම් ගන්න ඕනි මෙතුමට තව කතාවක් මෙතුම කිව්වා අර අවසාන වශයෙන් ඉවර කරද්දි මල්වට්ටි වලට අත ගහද්දි අත ගහන්න මේ රට මේ ගොඩනගන වැඩ පිළිවෙල මේ දුප්පත්කම නැති කරන වැඩ පිළිවෙලට තමයි අපි අත ගහන්න කිව්වේ එහෙම නැතුව අපිට මේ රට වෙනස් කරද්දි මේ සදද්දි ඒ වලින් පැනලා යන්න නැතුව රට ගොඩනගන මල්වට්ටියට අත ගහන්න ඒව නැතුව මේ සල්ලි print කරපු වලට එහෙම මේ මල්වට්ටි වලට අපි අත ගහන්න කියලා නැහැ එතකොට ඒ අමාත්‍යංශ වල කරපු ප්‍රචාරක වියදම් වලට කරපු මගඩි වලට අත ගහන්න කියලා අපි නැහැ ඒක නිසා මේ රට හදන මල්වට්ටියට අත ගහන්න අර කිව්වා මේ මෝඩයක් මෝඩෙක් වෙනවා මොකද අර අපේ මේ උපමා කතාව උපමාවක් අපේ ජේෂ්ඨ දාර්ශනිකයෙක් කිව්වා මේ මෝඩ කතාව කියනකොට මට ඇහුනේ මෝඩ පුතාගේ මොකක් හරි එකක් එහෙමත් කියලා මට හිතුණා කොහම වුණත් මම ආරාධනා කරනවා ඔබතුමාට මෙතන කතා කර කර ඉන්නේ නැතුව අර අනුර කුමාර දිසානායක මහත්තයා අච්චර විවාදයකට කතා කරනවා පුළුවන් නම් යන්නකෝ දෙන්නත් එක්කම එකට හාන්න නාන්න ගිහිල්ලා
thank you honorable minister shehan semaratna semasinghe
last honorable mantumani කාරණා කිහිපයක් අපේ වෙලාවෙන් කාලය ගන්න මොකද මම මෙතන මම ඉිටපු අතරේ
Honorable Minister there has not been informed to the
panel No, you take it from our time because the honorable leader of the opposition was referring to me so I have to respond විශේෂයෙන්ම මෙතුමා පටන් ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ගෙන යන වැඩසටහන සම්බන්ධයෙන් අප්‍රසාදයක් පළ කරලා තියෙනවා කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේම අනිකුත් ජාත්‍යන්තර වශයෙන් අපිට සහයෝගය දක්වන ආයතන රටවල් කිසිම දෙයක් කිසිම කෙනෙක් මේ ගෙන යන වැඩසටහනට අප්‍රසාදය පළ කළ නැහැ. ඔවුන් හැම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රජයට සහ මේ රටේ ජනතාවට මේ සිදු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් මේ රට නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් දරන උත්සාහය සහ ප්‍රතිඵල ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශංසනාත්මකව තමයි කතා කරන්නේ. එක එක ඊළඟට විපක්ෂ නායකතුමා කියනවා මේ තුන්වැනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සලකා බැලීම සිදු කරන්න තිබ්බේ මාර්තු මාසේ කියලා. ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, විපක්ෂ නායකතුමා මේ විවාදයට අනුර කුමාර සහනායක මහත්තයත් එක්ක නොයන්නේත් මෙන්න මේ වගේ බොරු කාරණා මත තර්ක විතර්ක මේ කවුරුත් නැති තැනක එහෙලන හින්දාද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ පාළු ගෙදර වළම් බිඳින හින්දාද දන්නේ නැහැ. අපි දෙවනි රිවිව් එක අවසාන කරන්නේ 2024 මාර්තු 21. 2024 මාර්තු 21 තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපේ රටේ නිලධාරිනුත් පැමිණෙන්නේ.
Thank you honorable minister.
මට තපටි කාලයක් දෙන්න. අපි කිසි කාලයක් කියනවා නම් ආණ්ඩු පක්ෂයෙන් අරගන්න ඔබතුමා. එතකොට මේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයක් අනිවාර්යෙන්ම ඊළඟ වාරිකයක් නිදහස් කිරීම සඳහා අත්‍යවශ්‍යයි. එතකොට මේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයක් අවසන් වුණාට පස්සේ ඊළඟ වාරිකය නිදහස් කිරීම දක්වා මේ බෝඩ් එකට යන්න IMF එකේ යම් කිසි කාර්ය පටිපාටියක් තියෙනවා ඉටු කරන්න. ඒ කාර්ය පටිපාටිය වෙනම විපක්ෂ නායකතුමා අපිත් එක්ක සාකච්ඡා කරනවා නම් අපිට ඒක එතුමාට කියලා දෙන්න පුළුවන්. මොකද එතුමාට මේ පිළිබඳව දැනුමක් නැහැ. ඒ හින්දා මෙතන බොරු කියන්න එපා. ඉතාම ගෞරවයෙන් මම එතුමාගෙන් ඉල්ලන්නේ යම් කිසි ආකාරයක වෙනසක් සිදු කළ යුතු නම් ඒ වෙනස පිළිබඳව අපිට දැනුම් දෙන්න. ඊළඟට තව කාරණයක් තියෙනවා ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මේ ණය ප්‍රතිභූගතකරණය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මතය. ණය ප්‍රතිභූගතකරණය සම්බන්ධයෙන් ඉදිරියට යෑමටත් ණය ප්‍රතිභූගතකරණ එකඟතාවයක් ඇති කර ගැනීමටත් ගැටලුවක් ශ්‍රී ලංකාවට මතුවෙලා නැහැ. දැන් මෙතුමා කියනවා ගවර්නන්ස් ලින්ක් බොන්ඩ්ස් ගැන කතා කරා, ඇයි මේක ක්‍රියාත්මක කරන්න බැරි කියලා ඇහුවා, ඇයි මේක ක්‍රියාත්මක නොකරන්නේ කියලා ඇහුවා, මේක නොකරන්නේ විනිවිදභාවයක් නැති හින්දාද කිව්වා. ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනේ මූලික සිද්ධාන්ත දෙකක් තියෙනවා. මේ පළවෙනි සිද්ධාන්තය තමයි ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව සියලු ණය හිමියන්ට දැනුම් දුන්නා, මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනේදී විනිවිදභාවය ආරක්ෂා කරනවා වගේම සැමට සමාන ණය ප්‍රතිව්‍යුහගත කරනයකට ගමන් කරන්න රජය කටයුතු කරනවා කියලා. එතකොට මේක මූලික සිද්ධාන්තයක්. මෙන්න මේ සිද්ධාන්තය අපි සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක තමයි ඔබට මතක නම් මේ පාර්ලිමේන්තුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවවලදී අපි DSA එකක්, ඒ කියන්නේ debt
sustainability
analysis. අපිට debt sustainability analysis එකක් තියෙනවා. එතකොට මේ debt sustainability analysis එකෙන් අපිට පිට යන්න බෑ. එතකොට ඒ සම්බන්ධයෙන් අපේ උපදේශකයන් කටයුතු කරනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරනවා, අපිට නිල ණය හිමියන්ගේ කමිටුව හැටියට OCC කටයුතු කරනවා, ඊළඟට පැරිස් ක්ලබ් සෙක්‍රටරියට් එක කටයුතු කරනවා. එතකොට මේ සියලු දෙනා එකතු වෙලා තමයි අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනට යන්නේ. අපි මතක තියාගන්න, මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනට යද්දී ඉදිරිපත් කරපු සියලු යෝජනාවලට විපක්ෂ නායකතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායම විරුද්ධ වුණා. එහෙනම් එතනදි විරුද්ධ වෙලා මේ එකතැනකදී කතා කිරීම සාධාරණ නැහැ. ඉන්ද අපි අපේ පෞද්ගලික බැඳුම් කර හිමියන් සමගත් පළවෙනි වටේ එකඟතාවයක් නැවත් ඊළඟට මේ කියන සිද්ධාන්ත තුල කටයුතු කළා. දෙවෙනි වටේ සාකච්ඡාවට ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. හැබැයි ඒ වගේම තමයි මේ මාකට් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් ඒක ණය ප්‍රතිහෝගත කරනේදී වෙන්න පුළුවන්, තවත් කටයුත්තකදී වෙන්න පුළුවන්. මාක කියන්නේ වෙළඳ පොළ සංවේදී තොරතුරු ලබා දෙන්න අපි රජයක් හැටියට කටයුතු කරන්නේ. ඉතින් මට කියන්න ඕන වෙච්ච කාරණේ තමයි මෙතුමා මේ විදිහට ඇවිල්ලා බොරු කියන්නේ මොන අරමුණක් එක්කද? එතුමාගේ නොදැනුවත්කමද මේ පෙන්නුම් කරන්නේ? එහෙම නැත්නම් මේ ආර්ථික වශයෙන් ගොඩනැගෙන රට ගොඩනැගීම වළක්වන්නද? මම අවසන් කරනවා. අවසාන වශයෙන් ආර්ථිකයේ 7.8% සංකෝචනය 2022 අවුරුද්ද වාර්තා වුණා. ඊළඟට 2023 අවුරුද්දට යද්දී ඒක 3% දක්වා අඩු වුණා. අපි 2024 අවුරුද්ද යද්දී 3% මහා ආර්ථික වර්ධන වේගයකට ගමන් කරනවා. එතකොට මේ ආර්ථිකයේ අර්බුදය තුළ සංකෝචනයක් වුණා. ඊළඟට ආර්ථිකයේ ප්‍රසාරණය පුළුල් වීම සිදුවෙමින් පවතිනවා. අවසාන වශයෙන් මූලාසනාරුවේ මන්ත්‍රීතුමනේ අපේ කාලය ගන්න මම මේ කියන්නේ, මොකද මේ බරපතල සංවේදී කාරණා වලට වැරදි තොරතුරු විපක්ෂ නායකයෝ
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් හොනරබල් ප්‍රේම්නාත් දොලවට ටු ද චෙයාර්.
ඔබතුමා කතා කරන්න.
ඒකට අවසාන වශයෙන් බදු සහන ගැන කතා කරා. 2022 අවුරුද්දේ 104ක බදු සහන ලබා දීලා තියෙනවා. ඒ හරහා මේ රාජ්‍ය ආදායම අහිමි වෙලා තියෙනවා කියලා ඔව් එහෙම ගණන් බැනීමක් කළා තියෙනවා. ඒක ඇත්ත. ඒ හින්දා තමයි ගරු මූලාසන ආරූර මන්ත්‍රීතුමනි මේ බදු සහන ලබා දීපු සහනයන් අයින් කරලා වෙළඳ පොළ ක්‍රියාකාරීත්වය සක්‍රිය කරලා එක එක් කෙනාට තෝරාගත් සහන ලබා දීම දැන් ආණ්ඩුව නතර කරලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි. අපි මේ වෙනකොට ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ඇක්ට් එක ක්‍රියාත්මක කිරීමෙන් ඉවත් වෙලා තියෙනවා. අපි ඒ වෙනුවට අලුත් පනතක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඒ හින්දා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට කිසිම අවස්ථාවක මේ EFF වැඩසටහන තුළ මේ කියන බදු සහන පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමක් ගැන කතා කරලා නැහැ. හැබැයි අපි බදු සහන ලබා දීම සම්බන්ධයෙන් එවැගේම මේ බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොටම පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තොරතුරු ලබා දීලා තියෙනවා. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි මේ විපක්ෂ නායකතුමා යෝජනා කරනවා බදු අඩු කරන්න ඕනි, ඊළඟට විදුලි බිල අඩු කරන්න ඕනි, ඉන්ධන බිල අඩු කරන්න ඕනි, අනිත් දේවල් මේ සිදු කරපු ප්‍රසංස්කරණ සියල්ල එක රැයකින් ආපස්සට හරවන්න ඕනි කියලා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ සිදු කරන ප්‍රකාශ වලින් අපිට පේන්නේ එතුමාට ආණ්ඩුවක් ගත්තොත් ඒක කවදාවත් මේ රටේ සිදු වෙන්නේ නැහැ. එකම විකල්පයයි තියෙන්නේ. ඒ විකල්පය තමයි මෑතකදී හඳුන්වා දීපු මහ බැංකු පනත් කැටුම්පත ආපසු හැරවීම. ඇයි මේ ආපසු හැරවන්නේ? ආපසු හැරවීම කරන්නේ අර සාමාන්‍ය පොදු ව්‍යවහාරය තුළ අපි කතා කරන මුදල් මුද්‍රණය ගැන, මනි ප්‍රින්ටින් ගැන, සෙන්ට්‍රල් බැංක් ෆයිනෑන්සින් වලට අවශ්‍ය මග නැවත පාදා දීම. එතකොට ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාට හිතා ගන්න පුළුවන් නේද මේ ගැලරිය පිනවන්න ප්‍රායෝගික නොවන දැනුමක් නැති වැඩසටහනක් නැති වැඩපිළිවෙලක් නැති හැකියාවක් නැති කණ්ඩායම සිදු කරන යෝජනා. මේ කතා කරන්නේ මොකද්ද? මහ බැංකු පනත නැවත සංශෝධනය කරලා මේ ආදායම් වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගන්න මහ බැංකුවේ මූල්‍ය සහයෝගය ලබා ගැනීම. අපි දැක්ක එක අරගෙන සිදු වෙච්ච දේ. එතුමන්ලා එදා මේකට විරුද්ධව කතා කරා. අද ඒකට පක්ෂව කතා කරනවා. 70%කට උද්දමනය ගියා. අපේ රටේ පෝලිං ආවා. තෙල් ටික ගෙන්න ගන්න බැරි වුණා. ගෑස් ටික ගෙන්න ගන්න බැරි වුණා. බෙහෙත් ටික ගෙන්න ගන්න බැරි වුණා. අනිත් පැත්තෙන් පොහොර ටික ගෙන්න ගන්න බැරි වුණා. අත්‍යවශ්‍ය ආහාර ටික ගෙන්න ගන්න බැරි වුණා. විදුලිය කැපුණා. ඒ හින්දා නැවත මෙන්න මේ වගේ අඳුරු යුගයකට මේ රට අරගෙන යන ලෝකයේ කිසිම රට ක්‍රියාත්මක නොකරන ප්‍රතික්ෂේපිත ප්‍රතිපත්ති වලට ආපසු මේ රට ගමන් කිරීම වෙනුවෙන් ප්‍රතිඥා ලබා දීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. හැබැයි රජයක් හැටියට අපි කියනවා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අනිකුත් රටවල් එක්ක අපි මිත්‍රශීලීව කටයුතු කිරීම, ඊළඟට මේ හොඳ භාවිතාවන් එක්ක අලුත් පාලන ක්‍රම හඳුන්වා දීම, විශේෂයෙන්ම ආණ්ඩුව දූෂණය වංචාව දූෂණය පිටුදැකීම සඳහා අරගෙන තියෙන පියවරයන්, එවැගේම අපේ රටේ කිසිම දායක නොගත් පියවරයන් වංචාව හා දූෂණය පිටුදැකීම සඳහා මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම දැන් ආරම්භ කළා තියෙනවා. ඒක ප්‍රතිඵලයෙන් යම් කිසි කාලයක් ගත වේවි. අද කෙහෙලිය රඹුක් කළා එමුතුමා ගැන කතා කරා. හැබැයි එමුතුමා මතක තියාගන්න ඉතිහාසයේ කොයි වෙලාවකද මේ විදිහට අමාත්‍යවරයෙක් තනතුරු දරද්දී අත්අඩංගුවට ගැනීමක් සිදු වෙන්නේ? ඒක අපි අධිකරණයට ඒ ක්‍රියාවලිය බාර දෙමු. අපි කවුරුත් රජයක් හැටියට ජනාධිපතිතුමා හැටියට අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගහලා නැහැ. මෑත කාලේ ලබා දීපු අධිකරණ තීන්දුව වලට රජය ජනාධිපතිතුමා මැදිහත් වීමක් සිදු කළා නැහැ. ඒකින්ද අලුත් පාලන පරිවර්තනයකට රට අද අරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම තීන්දුව ගත්ත කියලා අපි ගිහිල්ලා අධිකරණයේ විනිශ්චයකාරවරුන් විවේචනයට ලක් කරේ නැ, අධිකරණ වලට ගල් ගැහුවේ නැ, උසාවි පුච්චන්න කටයුතු කරේ නැ, ඒව රජය කරේ නැ. ඒ හින්දා මේ වැඩබැරි කෙනෙක් ඇවිල්ලා දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා වගකීම බාර ගන්න තිබ්බ වෙලාවේ ඒක බාර ගන්නේ නැතුව ඒක බාර ගන්න බාර නොගන්න කොන්දේසි දාලා අද අවුරුදු දෙකක් ගිහිල්ලා රට යම් කිසි සහනදායී තැනකට ආවට පස්සේ ඒකට විවේචනය විතරක් ඉදිරිපත් කරන්න නම් මං හිතන්නේ එතුමා එදා බාර නොගත්තත් මෙන්න මේ හේතුව හින්දා මේ විවේචනයේ පමණක් සීමා වෙච්ච හින්දා තමයි බාර නොගත්තේ. මෙන්න මේ ටිකත් පැහැදිලි කරමින් මම නිහඬ වෙනවා. මට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ඔබක්ෂණතුමා
නැවතත් ප්‍රත්‍යක්ෂ කරනවා.
විපක්ෂ නායකතුමා මම හිතන්නේ මේ විපක්ෂ නායකතුමා
විනාඩියක්
මාක් 2 මාක් 3 නේ මාක් 2 වෙයින් මම හිතන්නේ ඔබතුමා කතා කරපො මාක් ට්වෙන් කියලා තමයි මම ලේකකේ අහලා තියෙන මාක් ට්වෙන්
කියලා. මේ මාක් ට්වෙන් ට්වෙන්. මම නැවතත් ප්‍රත්‍යක්ෂ කරනවා. මම ඉදිරිපත් කරපු සියලු කරුණු කාරණා මම හැන්සාත් ගත කරනවා. මෙතන කවුරු බෙරිහන් දුන්නත් රට බංකොලොත් කරන්නට අති ඉස්සුවේ කවුද නැද්ද කියන එක මේ රටේ කුඩා දරුවා හිටන් දන්න කාරණාවක්. ඒ නිසා මේ කරුණු කාරණා නොදන්න නිසා මම නැවතත් වරක් හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. නොදන්න අයට පුළුවන් publicfinance.lk එකට ගිහිල්ලා බලන්න. මම පැහැදිලිව ඔබතුමාට කියනවා, මෙන්න මේක ඔබතුමත් ගේ දැනගැනීමට මම කියන්න කැමතියි. 2022 29 billion වෙන් කරලා තිබ්බා diets and uniforms වල. 2022 2024 වෙනකොට ඒක 105 billion. ඒක පෙන්නුම් කිරීමෙන් 258%ක වැඩිවීමක්. හරිද? එතකොට personal income tax එකෙන් 40%ක්ම personal tax income එකෙන් රාජ්‍ය ආදායමෙන්
40%.
මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ හමුදාවට විරුද්ධවත් රණවිරුවන්ට විරුද්ධවත් නෙවෙයි. මං කියන්නේ මෙහෙම වැඩිවීම පිළිබඳව personal income tax earning එකෙන් 40% මේ වෙනුවෙන් වැය කිරීම පිළිබඳව සප්ලයර්ස්ලාට ගෙවනවද? එහෙම නැත්නම් හමුදාවේ කට්ටියට මොකද්ද දෙන්නේ? මේක ෆුඩ් ඇලවන්ස් එකක්ද?
යුනිෆෝම්
ඇලවන්ස් එකක්ද කියන එක ගැන විනිවිද භාවයෙන් ඉදිරිපත්
කරනවා. This is repetition.
එතකොට හරි.
Opposition leader. ඔව්. ශ්‍රී හන්සිම් සිංහ උතුමා.
හමුදාවේ සේවය කරන නිලධාරීන් ඒ සියලු හමුදා කණ්ඩායම් සඳහා මේ ආකාරයේ වැඩි කිරීමක් රජය සිදු කරා. හැබැයි මේක කොහෙවත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සඳහන් වෙලා නැහැ. ඒක විතරක් නෙමෙයි, අනික් වියදම් මෙන්න මේ වැඩි විච ප්‍රමාණයක් තියෙනවා. බදු වැඩි වුණා, බදු වලින් මෙච්චර ප්‍රමාණයක් ගත්තා. එහෙම නැත්නම් තවත් වියදමක් කරා, ඒක අහවල් දණින් ගත්තා. එහෙම එකක් නැහැ. මේක සම්පූර්ණ මහ භාණ්ඩාගාරයේ ආදායම් වලින් ගන්න. ඊළඟට මම දන්නේ නැහැ මෙතුමා දන්නව ඇතිද කියලා, මේ රෂන් අලවන්ස් එක වැඩි කරන්න හේතුව තමයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තමයි ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දෙන්නේ මේ හමුදා නිලධාරීන් වෙනුවෙන්. එහෙම නැත්නම් හමුදාවේ සේවය කරන අයට මේ යන වියදම ගණනය කරන්නේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. එතකොට ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන තොරතුරු සහ දත්ත මත තමයි රජයේ තීන්දුව ගත්තේ. එතකොට ජනාධිපතිතුමා ඒකට කටයුතු කරා, ඊළඟට ප්‍රමිත ඇමතිතුමා ඒකට කටයුතු කරා, අනික් කණ්ඩායම් ඒකට කටයුතු කරා. එතකොට මේ පදනමක් එක්ක ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දැන් මෙතුමල්ලා නිතරම ඇවිල්ලා මෙතන කියනෝනේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙහෙම සංඛ්‍යාලේඛන කියලා තියෙනවා. එහෙනම් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මෙහෙම විසඳුමක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන පදනම උඩ තමයි අපි මේ වැඩිවීම රජය එදා ජනාධිපතිතුමා මහ භාණ්ඩාගාරය එක්ක කතා කරලා මේ කටයුත්ත කරේ. ඒ හින්දා මං හිතන්නේ මේ වැඩි කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා නම් එතුමාට පුළුවන් සමහර විට මේ කියන කාරණා අසත්‍ය නම් එතුමාට පුළුවන් ඕනම් කල්තබීමේ වාදයක් ගෙනල්ලා මේ ත්‍රිවිධ හමුදාවට වැඩි කරපු සියල්ල ආපසු හරවන්න කියලා මේ යෝජනාවක් ඕනම් එතුමා සාමාන්‍ය පරිදි ගෙනල්ලා මේක කතා කරන්නේ. ඒ හින්දා මේ අපි රාජ්‍ය ආදායම වැඩි කරා. 108.2% තිබ්බ රාජ්‍ය ආදායම අද 111.2% දක්වා වැඩි වෙලා තියෙනවා. රජයේ ඉලක්කය තමයි 115 දක්වා රාජ්‍ය ආදායම වැඩි කිරීම. රාජ්‍ය ආදායම වැඩි කිරීමේ හේතුව තමයි ගරු මන්ත්‍රීතුමනි මේ රටේ සාමාන්‍ය ජනතාවට සැපයිය යුතු මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන්න අවශ්‍ය ආදායමක් රජයට ගෙනීම. ඉතින් ඒ හින්දා එක පැත්තකින් රජය ණය ප්‍රතිවකතකරණය කරලා ඒ තියෙන පීඩනය අවම කරගන්නවා වගේම රාජ්‍ය ආදායමේ වැඩිවීමක් සිදු කරලා ඒ අත්‍යවශ්‍ය සේවාවන් රජය විසින් පවත්වාගෙන යා යුතු අත්‍යවශ්‍ය වියදම්, ඊළඟට යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනයට අවශ්‍ය වියදම් සපයා ගැනීම සිදු කරනවා. ඉතින් මං හිතන්නේ මේක එකක් ත්‍රිවිධ හමුදාව ඉලක්ක කරලා මේ කියපු කාරණාව සම්බන්ධයෙන් මං හිතන්නේ එතුමා හෘද සාක්ෂියට එකඟව බැලුවොත් එහෙම එතුමා ඒක ඉල්ලාස් කරගත යුතුයි.
ගරු විපක්ෂනායකතුමා, අපි we don't have to go to the debate here now. ඔව් ගරු විපක්ෂනායකතුමා, yes.
මන්ත්‍රීතුමනි,
ඔව්.
මම මොනම අවස්ථාවකදීවත් ත්‍රිවිධ හමුදාවට පොලිසියට ආරක්ෂක අංශවලට විරුද්ධව නෙවෙයි මම කතා කරන්නේ. මම යෝජනා කරනවා මේ කරුණු කාරණා පිළිබඳව මම මේ සියල්ලක්ම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. අපිට දැනගන්නට ඕන මේ වැඩිවීම සිද්ධ වුණේ වෙනම සප්ලයි කරන කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවන්නද, එහෙම නැත්නම් සැබවින්ම රණවිරුවන්ගේ අතට මේක ඇලවන්ස් එකක් හැටියට යනවද කියලා මතක තියාගන්න. 2022 සිට
158ක වැඩිවීමක් තුලින් ඒක රණවීරුවාගේ අතට යනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක යන්නේ විවිධ සප්ලයර්ස්ලට ගෙවන්න.
හොඳට
හිතාගන්න, හොඳට හිතාගන්න. ඉන්කම් ටැක්ස් එකකින් ලැබෙන ආදායමෙන් 140%ක්ම මේකට වැය වෙනවා කියන එක publicfinance.lk එකේ තහවුරු වෙලා තිබෙනවා. මේකේ සාක්ෂි තිබෙනවා. ඒ නිසා මම මේ කියපු හැම කරුණු කාරණාවක් පිළිබඳවම මම ළඟ සාක්ෂි තිබෙනවා. ඒ සියල්ලක්ම හෙන්සාත්ගත කරනවා සභාගත කර.
Thank you honorable official lead. ගරු කනක හේරත් අමාත්‍යතුමා.
අබෝමත් මිසුති අන්තුමනි අපේ විපක්ෂ නායකතුමා අර පොඩි කාලේ පාසල් යන කාලේ අර විවාදයක් වගේ අවසානම කරන්න ඕනේ කතා කරලා අවසානම කරන්න වෙනවා. ඉතින් අපි දවසේම බලාගෙන ඉන්නවා මෙතුමා පමණයි කතා කරන්නේ. ඉතින් අපිට මේ අවස්ථාව ලබා දෙන්න ඔව් ඒක නිසා අපේ වෙලාව කපන්න එපා කියලා ප්‍රථමයෙන්ම ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම
ඔබතුමාට වැඩි 10ක් තිබෙනවා. විනාඩි 10ක් ඔබතුමා.
දැන් විනාඩි 10 වෙලා. විනාඩි 15ක් තිබ්බ එක.
විනාඩි 10. දැන්
ඒකේ කාලේ දීර්ඝ කරලා අපි වෙලාවල් දෙන්න. අපි
ඔව් අපේ දැන් අද ඉතාමත් වැදගත් සංශෝධනයක් ගෙනෙන අවස්ථාවක්. විශේෂයෙන්ම මේ රට අද ආර්ථික වශයෙන් කඩා වැටලා තිබ්බ රට නැවතත් අපි මේක යම් තත්ත්වයකට ගෙනෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් එහෙම තියෙන අවස්ථාවක තමයි විශේෂයෙන්ම මේ ආයෝජකයන්ට අපේ රටට එන්නත් මේක ඉතාමත් වැදගත් වෙන පනත් සංශෝධනයක්. ඒක මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්න ඕනේ. ඒක නිසා හැම කෙනෙක්ටම ලස්සන සැලසුම් තියෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ නායකත්වය දෙන්න පුළුවන් උනේ අපේ ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒක නිසා එතුමා මේ වසර දෙක තුලදී රටේ ආර්ථික ස්ථාවර තත්ත්වයකට පත් කරලා තියෙන පමණක් නැමෙයි අනපනත් ගෙනල්ලා මේ රටේ නීතිය ශක්තිමත් කරන්න කටයුතු කරලා තියෙනවා. වගේම අද තොරතුරු තාක්ෂණ විෂය අමාත්‍යවරයා හැටියට තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ ශක්තිමත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයේ කර්මාන්තකරුවන් සහ ඒ සංගම් වලින් කරපු ඉල්ලීමකට අනුව අද මේ සංශෝධනය ගෙනීමට කටයුතු කරපු අපේ ගරු අමාත්‍යතුමා ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යංශයට ප්‍රථමයෙන්ම මාගේ ස්තුතිය මා මේ අවස්ථාවේ පුද කරනවා. විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රය මේ කර්මාන්තය අපේ රටේ විදේශ විනිමය ගෙනෙන අපේ රටට ඉතාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒකද අපි 20/22 බැලුවොත් එහෙම 20/23 බලුවත් අපේ රටේ විදේශ විනිමය ගෙනෙන්න මේ කර්මාන්තය IT BPM කර්මාන්තයට හැකි වෙලා තියෙනවා 2.1 බිලියන. ඒක ඉතාමත් කර්මාන්ත වලින් ඉදිරියෙන්ම ඉන්න විදේශ විනිමය ගේන කර්මාන්තයක් බවට මේක ශේෂ්ත්‍රයේ පත් වෙලා තියෙනවා. ඒ වගේම රැකියා 150,000 ඉඳලා 175,000 දක්වා රැකියා අවස්ථා ලබා දෙන්නත් හැකියාවක් ලැබිලා තියෙනවා මේ ශේෂ්ත්‍රය. ඒක නිසා මෙවැනි මේ සංශෝධන ක්‍රියාත්මක කිරීම තුළින් අපිට මේ ශේෂ්ත්‍රය තව තවත් ශක්තිමත් කිරීමට රැකියාවක් ලැබෙයි කියන බලාපොරොත්තුවේ තියෙනවා. මොකද අපි සියලු දෙනාම රැකියා විරහිත තරුණ තරුණියන් ගැන කතා කරනවා. නමුත් මේ ශේෂ්ත්‍රය ගැන බැලුවොත් එහෙම සෑම වර්ෂයකදීම රැකියා 20,000ක් පමණ තොරතුරු තාක්ෂණයේ සහ BPM BPO ඒ ශේෂ්ත්‍රයේ කර්මාන්තයේදී රැකියා 20,000ක් පමණ සෑම වර්ෂයකදීම ඇති වෙනවා. ඒ 20,000ෙන් අපිට සපයන්න හැකියාව ලැබිලා තියෙන්නේ 10,000ක් පමණයි. ඉතින් ලොකු රික්තකයක් තියෙන රැකියා රික්තකයක් තියෙන ශේෂ්ත්‍රයක් හැටියට මේක දැන් අද කර්මාන්තයක් හැටියට තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කෙටි කාලීනව සහ දීර්ඝ කාලීන පිළියම් සඳහා මේක යොමු කළා තියෙනවා. පසුගිය වර්ෂයේ අතිගරු ජනාධිපතිතුමන් පසුගිය මේ වර්ෂයේ අයවැය සඳහා මුදල් මිලියන 750ක් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරා. විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයේ තියෙන මේ අඩුව එහෙම නැත්නම් රැකියාවල රික්තකය අඩු කිරීම සඳහා වැඩ කටයුත්තක් කරන්න. ඒක තමයි අද අපේ රටේ බහුතරයක් ඉන්න රැකියා විරහිත උපාධිධාරීන් වෙන්නේ තාක්ෂණ තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණ නොවන උපාධිධාරීන්. ඒ උපාධිධාරීන් අපි තෝරාගෙන ඒ උපාධිධාරීන්ගෙන් මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වන non-IT graduate scheme එක කියලා අපි මාස 6ක පුහුණුවක් ලබා දීලා දැනට උපාධිය අවසන් කරලා තියෙන දැනට මේ රැකියාව විරහිතව ඉන්න ඒ තරුණ තරුණියන් සඳහා අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. දැනටමත් ඒකේ මේක ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඒක ඕන කෙනෙක්ට ඒ සඳහා යොමු වෙන්න පුළුවන්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මාස 6ක් තුලදී පුහුණුවක් ලබා දීලා තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියාවක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක උපාධිධාරීන් පමණක් නෙමෙයි, NVQ සහතිකයේ තියෙන NVQ ඩිප්ලෝමාව තියෙන NVQ 4 සහ ඉහළට තියෙන ඒ සහතිකයේ තියෙන තරුණ තරුණියන්ටත් අවස්ථාව තියෙන එක නිසා විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි ඉල්ලීම කරනවා ඒ සඳහා යොමු කරන්න. අපි මේ වැඩසටහන ඉතාමත් කඩිනමින් ආරම්භ කරනවා. මාස 6ක් තුලදී Tamanට හොඳ මුදලක් ලබා ගන්න ශාස්ත්‍රයක රැකියාවක් ලබා ගන්න හැකියාව ලැබෙයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපේ රටේ ජනගහණයෙන් 51%ක් කාන්තාවන්. මේ ජනගහණයෙන් 51%ක් කාන්තාවන්ගෙන් අද බැලුවොත් එහෙම පෞද්ගලික අංශයේ සේවාව කරන්නේ 138ක් පමණයි. අපි රාජ්‍ය සේවයේ බැලුවොත් නම් ඊට වඩා වැඩි වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ අද වෙනකොට 144ක් දක්වා කාන්තාවන් වැඩි වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ තවත් ඉදිරියට යද්දී ඒක තව තවත් වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි බැලුවොත් එහෙම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ කාන්තාවන්ගේ නියෝජනය 134ක් පමණයි තියෙන්නේ. නමුත් BPM සමාගම්වල නියෝජනය බැලුවොත් 157ක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම තියෙන ශාස්ත්‍රයක මෙහෙම කාන්තාවන් නියෝජනය කරන ශාස්ත්‍රයක තමයි මේ අපිට මේ ගැටලුවට මුහුණ දීලා තියෙන, විශේෂයෙන්ම මේ කර්මාන්තවලට මුහුණ දෙන්න සිදු වෙලා තිබුණේ. පසුගිය කාලේ ඒක විශේෂ අවසරයක් ගිහිල්ලා කම්කරුවෝ අමාත්‍යාංශයට ගිහිල්ලා විශේෂ අවසරයක් ලබාගෙන තමයි මේ රැකියා ශාස්ත්‍රයට යොමු වෙන්න කාන්තාවන්ට, එහෙම නැත්නම් 8න් පස්සේ රැ වෙලාවේ යොමු වෙන්න තරුණ කාන්තාවන්ට ඒ අවස්ථාව තිබුණේ. ඒක නිසා ඒ සියල්ලක් වෙනස් වෙලා අද මේ සංශෝධනය තුළින් අපිට හැකියාව ලැබෙනවා මේ සමාගම් වලට ඒ කාන්තාවන්ට අවස්ථාව ලබා දෙන්න. ඒකේ ප්‍රධානම කාරණාව තමයි අපි සතුටටපත් වෙන්නේ විශේෂයෙන්ම මේ ශ්‍රීන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම්, විවේක ගැනීම පහසුකම් ඇතුළු ශ්‍රීන්ගේ සුබ සාධනය සඳහාත් ඒ සමාගම් කටයුතු කළ යුතුයි. ඒක තමයි පනතේ 66 වෙනි වගන්තයේ සංශෝධනයෙන් මේ ඉල්ලීමක් කළා තියෙන්නේ. ඒ නිසා අපි ඔය මේ අවස්ථාවේ අපිට මේ තුලින් විශේෂයෙන්ම අපි දැන් අද ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අපිට රටට ආයෝජන අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම අපේ රටේ අද විදේශ විනිමය අපේ රටට ගේන කර්මාන්තයක් හැටියට මේකේ තවත් ආයෝජකයේ වැඩි කිරීම සඳහා නම් අපිට අවස්ථාව තියෙන්නේ. මේකේ මේ අපි මේක අර ග්‍රීන් චැනල් එකක් අපි ලබා දෙන්න ඕනේ මේ ශාස්ත්‍රයට. ඉතින් ඒකේ තියෙන ප්‍රධානම දේ තමයි මෙවැනි ආකාරයේ තියෙන අපිට ගැටලු අභියෝග निराකරණය කිරීම තුළින් ආයෝජකයන්ට අවස්ථාව උදා කරලා දෙන්න පුළුවන් අපේ රටට ඇවිල්ලා ඒ ආයෝජන කරන්න. දැන් ඒක පහසුතාවයක් තියෙනවා. ඒ වගේම ආයෝජකයන්ට විශ්වාසයක් ඇති වෙනවා අපේ රටේ මෙවැනි ආකාරයේ සංශෝධන ගෙනහලා තියෙනවා කියලා. ඒ වගේම අපේ රටේ තියෙන සුදුසුකම් අනුව, අපේ තියෙන ඒ කුසලතාවය, මේ තරුණ තරුණියන්ගේ තියෙන කුසලතාවය අනුව ආයෝජකයෙන්ද ආරම්භ කරනවා. ඒක මේක ඇත්තටම දීර්ඝ කාලයක් තිස්සේ කර්මාන්ත කරුවන් සහ ඒ වගේම අපේ ශාස්ත්‍රයේ ඉන්න ඒ අනෙකුත් සමාගම්වල කරපු ඉල්ලීමක් තමයි අද මේ අවස්ථාවේදී ප්‍රතිඵලයක් වෙලා තියෙන්නේ. ඒකෙදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ සමාගම්වල BPO BPM සමාගම් වලින් අපේ රටේ විදේශ විනිමය ගේනවා වගේම
ඒ ගෞරවත්වතාවත් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
තවත් විනාඩි දෙකක්. නිලධාරීන්ටත් ලොකු මුදලක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා මේක අපිට ඉතාමත් වැදගත් කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම දැනට අපේ ඉදිරි මාසයේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඩිජිටල් ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා සමුළුවක් පවත්වනවා. ඉතින් මේ සමුළුවේදී ඇත්තටම අපිට මේ නීතිය පිළිබඳව අපිට ඒක ප්‍රවර්ධනය කරන්න, එහෙම නැත්නම් ඒක මාකට් කරන්න අපිට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙන මේ කුසලතාවයන් තියෙන අපේ තරුණ තරුණියන්ට මේ ශාස්ත්‍රය තව තවත් ශක්තිමත් කිරීම, ඒ තුළින් අපේ රටට විදේශ විනිමය ගෙනීමට කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි දන්නවා මේ ශාස්ත්‍රය දැන් පසුගිය දවස්වල අපේ රටේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ සමාගමක් විශාල මුදලකට විකුණනවා. ඒක ඉතාමත් වැදගත්. අර WSO2 සමාගම මිලියන 600කට, ඇමරිකාන් ඩොලර් මිලියන 600කට අපේ රටෙන් විකුණනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. අපිට IMF එකෙන් පළවෙනි වාරිකයටත් වඩා වැඩි මුදලක් තමයි රටට නැමුනේ. ඉතින් මේ අවස්ථාව කරගන්නවා එතුමාටත් අපි සුබපතන්න, විශේෂයෙන්ම එතුමාගේ ශක්තියෙන්, එතුමාගේ හැකියාවෙන් අපේ රටේ මේ දක්ෂ මෙවැනි ආකාරයේ ඒ සමාගම් නියෝජනය කරන ඒ නායකයන් ඉන්නවා, හිමිකරුවන් ඉන්නවා. ඒ වගේ අයට මම හිතන්නේ මේ රටේ තව තවත් ක්‍රියාත්මක කරන්න මේ ආයෝජන අවස්ථාව උදා කරලා දෙන්න ඕනි කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනි. එහෙනම් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
සුදිගරු ඇමතුමා, ඔව් ගරු චරිතේරත් ඇමතුමා.
මට ගරු කනගහේරත් ඇමතුමායි අහන්න මේ කියන්න ඕන කරලා තිබුණේ මේ BPO ඉන්ඩස්ට්‍රි එකේ අපිට තියෙන සමහර ස්කිල්ස් නැති නිසා ෆොරින් ලැන්ග්වේජ් වලින් කතා කරන අයව පෙරරටවල වලින් ගෙන්නන්න වෙලා තියෙනවා. හැබැයි ඒ ගෙන්නන සමහර අයගේ වීසා ප්‍රශ්නයක් බරපතල විදිහට තියෙනවා. දැන් හොඳම උදාහරණේ ඉන්දියාවයි චීනයයි කියන එකේ ගරු ඇමතුමනි BPO අපි පටන් ගන්නවා නම් ඉතාම හොඳයි. හැබැයි ඒවට ස්කිල් ලේබර් එක ඕන. මොකද ඒ ලැන්ග්වේජ් එක අපේ අයට කතා කරන්න බැරි නිසා. හැබැයි ඒ අය ගෙන්නනකොට විශේෂ විධිවිධානයක් හැදුවේ නැත්නම් වීසා ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ ඉන්ඩස්ට්‍රි වැටෙනවා. ඉතින් ඒ නිසා මේක ගැන ඔබතුමාගේ අවධානයට ලක් කරන්න කියලා මට නිකන් කියන්න හිතුණා මේ වෙලාවේ.
ඒ කර්මාන්තයට එන විදේශිකයන්ට ඒ අවශ්‍ය කරන වීසා අපේ මේ ප්‍රූවල් එකෙන් ඒක ලබා දෙන්න දැනටමත් කටයුතු කරනවා. ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා නම් අපිට යොමු කරන්න. ඉතින් විශේෂයෙන්ම අපි මේක අර කෝල් සෙන්ටර් වලටත් වඩා ඊට ඔබට ගිය BPO තමයි, ඒ කියන්නේ අපේ රටේ ඇති කරන්න විශේෂයෙන්ම අපේ දැනුම තියෙනවා කවුන්ටන්සි, එහෙම නැත්නම් මේ නීතිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය වෙන්න පුළුවන්, එවැනි ආකාරයේ ශේෂ්ත්‍රවලට තමයි දැනට යොමු වෙන්නේ.
සුති